ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
හොඳයි, ඉතින් සුපුරුදු පරිදි සිකුරාදා දිනේ අපි ලෝපුරා අහන්නට දකින්නට ලැබුණු සුවිශේෂී පුවත් රැසක් කැටිකරගත් ලෝව වටා විදෙස් විත්ති සමාලෝචනය ඔබ වෙත ගෙන එන්නට තමයි මේ සූදානම. ඉතින් ඒ සඳහා අද දවසේදීත් SBS සිංහල සේවයේ අපත් සමග එකතු වෙනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි අමල් ජයසිංහ. අයිබෝවන් අමල්.
අයිබෝවන් කවින්ද්‍ය.
හොඳයි, පසුගියදා රුසියාවේ කර්ස් කලාපයට යුක්‍රේනය විසින් ප්‍රහාරයක් දියත් කළ බව අපි දන්නවා. ඒ අවස්ථාවේදී රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේනය සමග සාකච්ඡා කිරීම පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කළා. නමුත් පසුකාලීනව සිදුවුණු සිද්ධීන් එක්ක ව්ලැඩ්මීර් පුටින් ඊයේ කියා සිටියේ යුක්‍රේනය සමග සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවයි. ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරමින්ම අද අපගේ සාකච්ඡාව අපි ආරම්භ කරමු.
කවිද, මේක ඇත්තටම මේ යුක්‍රේන් රුසියානු යුද්ධය තව උත්සන්න වෙන වටපිටාවක තමයි මේ විදිහට පුටින් ජනාධිපතිවරයා සාකච්ඡාවලට කැමති කියලා ප්‍රකාශ කරලා තියෙන. ඉතින් මේක අලුත් ප්‍රවණතාවයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මොකද මීට කලින් අවස්ථාවලදී පුටින් ජනාධිපතිවරයා බොහොම දැඩි ස්ථාවරයක ඉඳලා තිබුණා. ඔහු සඳහන් කරලා තිබුණා සාකච්ඡා අවශ්‍ය නැහැ, ඔහුගේ බලාපොරොත්තුව මේ යුද්ධය, එහෙම නැත්නම් මේ යුක්‍රේනයට එරෙහිව සටන දිගටම ගෙනියන්නට, ඒ වගේම ඩොනියෙට්ස්ක් වගේ ප්‍රාන්ත තමන් ඒවා රුසියාවට අයිති ප්‍රදේශ ඒවා අත්පත් කර ගැනීමට කටයුතු කරනවා කියලා. නමුත් දැන් මේ යුද්ධය උත්සන්න වීමත් එක්කලා මේ විශේෂයෙන්ම යුක්‍රේන් හමුදාව රුසියාව ඇතුළට ඇවිල්ලා රුසියාවේ විශාල භූමි ප්‍රමාණයක් අල්ලාගත්තට පස්සේ තමයි මේ ආකාරයට රුසියාව දැන් සාකච්ඡා මාර්ගයෙන් මේ යුද්ධය අවසන් කිරීමට කැමැත්ත පළ කරලා තියෙන්නේ. මීට කලින් නොකරපු විදිහට තමයි මේ අවස්ථාවේදී පුටින් ජනාධිපතිවරයා මේ අදහස ප්‍රකාශ කරලා තියෙන්නේ.
මේ අතරතුර යුක්‍රේනයේ පොල්ටාවා නගරයට එල්ල වුණු රුසියානු මිසයිල ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව පුද්ගලයන් 54 දක්වා ඉහළ ගොස් ඇති බව ඊයේ වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් තිබෙන නවතම තොරතුරු මොනවද අමල්?
ඔව්, මේකත් ඇත්තටම කාවින්ද මේ රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයේ තවත් සුවිශේෂ අවස්ථාවක් හැටියට හැඳින්වුණා. මොකද මේතනදී රුසියාව දිගින් දිගටම යුක්‍රේන් හමුදා ප්‍රහාර මැද්දේ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමක් හැටියට තමයි මේ විදියට මේ ගුවනින් ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ. මේ බැලිස්ටික් මිසයිල් පාවිච්චි කළ මේ ප්‍රහාරය දියත් කරලා තියෙන්නේ. යුක්‍රේනයේ සඳහන් කරනවා මේක සිවිල් වැසියන් ඉලක්ක කරගෙන වෙච්ච ප්‍රහාරයක්. මේ වෙනකොට 54 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙනවත් එක්කම 300කට ආසන්න පිරිසක් තුවාල ලැබුවයි කියලා. මෙතන අධ්‍යාපන ස්ථානයක් හැටියට තමයි යුක්‍රේනය හඳුන්වන්නේ. නමුත් රුසියාව සඳහන් කරලා තියෙනවා මේක යුද පුහුණු වීම කටයුතු සම්බන්ධයෙන්, එහෙම නැත්නම් යුද්ධය සම්බන්ධයෙන් පාවිච්චි කරන ස්ථානයක්. ඒ නිසා තමයි මේක උන් ඉලක්ක කළේ කියලා. නමුත් මේ වෙනකොට මෙතන සිවිල් වැසියන් පීඩාවට පත්වෙච්ච බව වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒ වගේම යුරෝපා සංවිධානයේ රටවලුත් ප්‍රහාරය හෙලා දැකලා තියෙනවා. විශේෂයෙන්ම මේක සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගෙන කරපු ප්‍රහාරයක් කියලා. මේ මෙතන ඇත්තම මේ ප්‍රහාරය දකින්නේ යුක්‍රේන් හමුදාව රුසියාව ඇතුලේ දිගින් දිගටම තවත් භූමි ප්‍රමාණය අත්පත් කරගන්න අතරතුරේදී රුසියාව ඒකට ප්‍රතිප්‍රහාර දැක්වීමට මේ වගේ යුක්‍රේනයේ ඇතුලේ පදාසන්න ප්‍රදේශයක මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම තමන්ට එල්ල වෙලා තියෙන යුද පීඩනය යම් කිසි විදියකට අඩු කරගන්න කරපු ප්‍රහාරයක් හැටියට තමයි දකින්නේ. නමුත් මේ සියල්ල සිද්ධ වෙන්නේ 2022 මේ දෙරට අතර සාම සාකච්ඡාවක් තියෙන්නට යෙදිලා තිබුණා. නමුත් එය සාර්ථක වෙලා තිබුණේ නැහැ. ඉතින් රුසියාව මෙවැනි ප්‍රහාර මේ ප්‍රහාරයත් එක්කම ඔවුන් මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ මේ යුද්ධය නිම කිරීම සඳහා ඔවුනුත් දැන් කැමැත්තෙන් ඉන්නවයි කියලා.
හොඳයි, ඉතින් ගාසා තීරය දෙසට අපි දැන් අවධානය යොමු කළොත් පලස්තීන සටන්කාමී කණ්ඩායම ඊශ්‍රායලය සමග පැවැත්වෙන සටන් විරාම සාකච්ඡා වලදී සියලු කොන්දේසි ප්‍රතික්ෂේප කර ඇති බවට ඊශ්‍රායල අගමැති ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු ගාසා සටන් විරාම ගිවිසුම කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවට හමාස් සංවිධානය ඊයේ චෝදනා එල්ල කරා. ඒ සම්බන්ධයෙන්ුත් අපි කතා බහ කරමු.
ඔව්, මේකත් ඇත්තරම යුක්‍රේන් ප්‍රශ්නේ වගේම මෙතන මේ ගියවුරුද්දේ ඔක්තෝබර් මාසේ ඇතිවෙච්ච මේ හමාස් සංවිධානය දියත් කරපු ප්‍රහාරයත් එක්ක ඇතිවෙලා තියෙන මේ යුදමේ තත්ත්වය අවසාන කිරීම සඳහා මේ වෙනකොට කටාර රාජ්‍ය ලොකු උත්සාහයක් කරන් තියෙනවා කාවින්ද. නමුත් ඒකට ඊස්ට්‍රායිලෙන් හරි ප්‍රතිචාරයක් ලැබුණේ නැහැයි කියන චෝදනාව තමයි මේ වෙනකොට හමාස් සංවිධානය කළා තියෙන්නේ. ඔවුන් සඳහන් කරනවා මේ සාකච්ඡාවට ඉදිරියට යන හැම අවස්ථාවකදීම නෙටනියාහු අග්‍රාමාත්‍යවරයා අලුත් කොන්දේසි පනවමින් එහෙම නැත්නම් මේ සාකච්ඡාව කඩාකප්පල් කිරීමට පියවර ගන්නවයි කියලා. ඉතින් මෙතන අලුත්ම තත්වය තමයි පහුගිය සතියේ දින කිහිපයක සටන් කෙටි කාලීන සටන් විරාමයකට මේ දෙපාර්ශ්ව එකඟ වෙලා තිබුණා පොලියෝ එන්නත ලබා දීම සඳහා ඉඩ ප්‍රස්තාව සලස්වමින්. නමුත් ඒ පොලියෝ එන්නත ලබා දීමට ඇති කරගත්තු ඒ සටන් විරාමය පූර්ණ කාලීන සටන් විරාමයක් හැටියට පත් කරගන්නට ඔවුන් සමත් වුණේ නැහැ. ඉතින් මෙතනදී දැන් හමාස් සංවිධානය සඳහන් කරන්නේ ඔවුන් මීට කලින් ජෝ බයිඩන් ජනාධිපතිවරයා යෝජනා කරපු සාම වැඩපිළිවෙලක් යටතේ හමාස් සංවිධානය සූදානම් වුණාය කියලා තමන්ගේ බාරේ සිටින මේ ඊශ්‍රායල් ජාතික ප්‍රාණ අපකරුවන් නිදහස් කරන්නට. නමුත් ඒකට නෙටන්‍යාහු අග්‍රාමාත්‍යවරයා හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඊශ්‍රායලයේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කරලා ඊට පස්සේ සාම වැඩපිළිවෙලකට යන්න කියලා ඒ චෝදනාව කළා තියෙනවා. ඉතින් මෙතනදී කටාර රාජ්‍ය මීට කලින් මැදිහත්කරුවෙක් හැටියට මේවට සහභාගී වෙච්ච කටාර රාජ්‍යත් මේ අවස්ථාවේදී නෙටන්‍යාහු අග්‍රාමාත්‍යවරයා විවේචනය කළා තියෙනවා. ඒ අතරතුරේම ඊශ්‍රායලයේ තුලිනුත් මේ වෙනකොට නෙටන්‍යාහු අග්‍රාමාත්‍යවරයාට යම් පීඩනයක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම තමන්ගේ ප්‍රාණ අපකරුවන් උදවා ගැනීම කටයුත්ත ඉක්මන් කරන්න කියලා ඔවුන් මේ වෙනකොට ප්‍රාණ අපකරුවන් හැටියට සිටපු ඊශ්‍රායල් ජාතිකයන් 6 දෙනෙකුගේ මලසිරුරු ඊශ්‍රායල් හමුදාවට සොයාගන්න හැකි වෙලා තියෙනවා. ඔවුන් මේ මෑතදී කරපු අලුත්ම මෙහෙයුම් වල ප්‍රතිඵලයක් හැටියට මෙතනදී නෙට්නියාහු අග්‍රාමාත්‍යවරට යන ප්‍රධානම චෝදනාව තමයි ඔහුගේ මේ දැඩි ස්ථාවරය නිසා දැනට හමස් සංවිධානයේ බලහත්කාරයෙන් රඳවා සිටින ඒ ඊශ්‍රායල් ජාතිකයන්ගේ ජීවිතය අනතුරට පත් වෙලා ඔවුන් නැවතත් තම රටට පැමිණීම සිද්ධ වෙන්නේ මිනි පෙට්ටි වලින් නම් ඒක පළක් නෑ කියන කාරණාවත් රට තුලින් දැන් මතුවෙලා තියෙනවා.
පසුගිය සඳුදා දිනේ ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අංශ විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝගේ ගුවන් යානය ඩොමිනිකන් ජනපදයේදී අල්ලාගෙන එය ෆ්ලොරිඩාවට රැගෙන ගියා. මෙය තරමක් ආන්දෝලනාත්මක සිද්ධියක් වුණා. මේ සම්බන්ධයෙන් ඔබට මොනවද කියන්නට තිබෙන්නේ?
ඔව් ඉන්දියා, මෙතන මේ වෙනිසියුලා සම්බන්ධයේ ප්‍රශ්නය වෙන්නේ නිකොලස් මදුරෝ ජනාධිපතිවරයා ඔහුගේ මැතිවරණ ප්‍රතිඵල එහෙම නැත්නම් ඔහු නැවත වාරයක් මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා කියලායි ප්‍රකාශ කිරීම මේ වෙනකොට ජාත්‍යන්තර ප්‍රජාවේ බොහෝ රටවල් ඒක පිළිගන්නේ දැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලතින් ඇමරිකානු රටවලුත් මේ අවස්ථාවේදී නිකොලස් මදුරෝ ජනාධිපතිවරයා නැවතත් තේරිපත් වුණා කියන කාරණාව පිළිගන්නේ නැතිව සඳහන් කළා තියෙනවා. ඔහුට විරුද්ධව තියෙන ඒ සම්බාධක තවත් උත්සන්න කළා තියෙනවා. මේ වෙනකොට ඇමරිකාවත් ඔහුට විරුද්ධව සම්බාධක පනවල තියෙනවා. ඉතින් මෙතනදී ඇමරිකාව සඳහන් කරන්නේ දැනට අවුරුදු දෙකකට කලින් නිකොලස් මදුරෝ ඩොලර් මිලියන 13ක් වියදම් කරලා ඇමරිකාවෙන් ගුවන් යානයක් මිලදී අරගෙන තියෙනවයි කියලා තමන්ගේ පරිහරණය සඳහා මේ ගුවන් යානය මිලදී ගැනීමේදී ඇමරිකාව පනවා තිබිච්ච සම්බාධක ඒවා බිඳ දමලා ඒවා යටින් රිංගලා ඔහු අපි කියන මේ ෂෙල් කම්පැනි එහෙම නැත්නම් නිර්නාමික සමාගම් ඇති කරලා ඒවා තුළින් මේ ගුවන් යානය නීති විරෝධී ලෙස ලබා ගත්තා. ඉතින් ඒ නිසා තමයි ඇමරිකාවේ බලධාරීන් ඩොමිනිකන් රාජ්‍යයේ තිබිච්ච නවතා තිබූ නිකොලස් මදුරෝගේ මේ ගුවන් යානය බලහත්කාරයෙන් පැහැරගෙන දැන් ඒ ගුවන් යානය ඇමරිකාවට ගෙනල්ලා තියෙනවා. ඉතින් මෙතනදී ඇමරිකාව සඳහන් කරනවා තම රටින් විසින් පනවපු සම්බාධක කඩපු නිසා මේ පියවර ගත්තයි කියලා. ඒ එක්කම මදුරෝ ජනාධිපතිවරයාට බොහොම දැඩි පීඩනයක් දැන් ඇති වෙලා තියෙනවා රට තුළිනුත්, ඒ වගේම අනෙකුත් අසල්වාසි රටවලිනුත් මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කරන්නට එහෙම නැත්නම් මේ ටැලි ෂීට්ස් ඡන්දදායකින් ඡන්දේ ලබා දුන්නු ක්‍රමය පැහැදිලිව සඳහා ලෝකයට පෙන්වන්න කියලා නැත්නම් ඔහුට තව ඉදිරියේදී තවත් සම්බාධක වෙනිසුලාවට එරෙහිව ඉදිරිපත් කරන්නට ඔවුන් සූදානම් වෙනවයි කියලා. ඉතින් මේ ගුවන් යානය ඇමරිකාව බලහත්කාරයෙන් නැවත අත්පත් කර ගැනීම මේ මදුරෝ ජනාධිපතිවරයාගේ පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් තියෙන චෝදනා වලට විරුද්ධව තියෙන එකක් පමණක් නෙමෙයි, ඔහු දිගින් දිගටම තනතුරේ රැඳී ඉඳීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව එහෙම නැත්නම් ඇමරිකාව ප්‍රමුඛ රටවල් ගත්තු පියවරක් හැටියට සඳහන් කරන්න පුළුවන්.
පසුගිය සෙනසුරාදා සිට එක්ස් සමාජ මාධ්‍ය ජාලය රටවල් කිහිපයක තහනමට ලක්වීමත් එක්ක බ්‍රසීලයත් මේ එක් සමාජ මාධ්‍ය ජාලයට එරෙහිව ක්‍රියාත්මාර්ග ගන්නා රටවල් අතරට සම්බන්ධ වුණා. ඒවායින් බොහොමයක් ඒකාධිපති පාලන තන්ත්‍රයන් විසින් පවත්වාගෙන යනු ලබන රටවල් බවයි ආරංචි වන්නේ. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු දැනගන්නටත් අපි කැමැති යමල්.
ඔව් කවින්ද, දැන් මේ බ්‍රසීලය තමයි අලුත්ම රට මේ එක් සමාජ මාධ්‍ය ජාලය තහනමට ලක් කරන්නේ. දිගින් දිගටම බ්‍රසීලයේ විරුද්ධ පක්ෂය හා ඒ ඔවුන්ට සම්බන්ධ පුද්ගලයන්ගේ ගිණුම් වල තොරතුරු සහ ඒවා ඇතරම පරිහරණය කරන්නේ කවුද කියන තොරතුරු දිගින් දිගටම බ්‍රසීල බලධාරීන් විශේෂයෙන් බ්‍රසීලයේ අධිකරණය ඒ තොරතුරු එක් සමාගමෙන් අපි මේ කලින් ට්විටර් හැටියට හඳුන්වපු එක් සමාගමෙන් මේ තොරතුරු ඉල්ලලා තිබුණා. නමුත් එය දීමට දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා තිබුණා. ඉතින් ඒවකේ ප්‍රතිඵලයක් හැටියට තමයි බ්‍රසීලිය දැන් තීන්දුව කළා තියෙන්නේ. ඔවුන් එක්ස් මේ සමාජ මාධ්‍ය බ්‍රසීලිය තුල තහනමට ලක් කරනවා. ඒ එක්කම බ්‍රසීලිය තුල තිබිච්ච ඒ එක්ස් සමාජ මාධ්‍ය කාර්යාලය මේ ඉලොන් මස්ක් මේ ආයෝජකයා ඔහු තමන්ගේ කාර්යාලය බ්‍රසීලියෙන් ඉවත් කරගෙන තියෙනවා. ඉතින් මේ වෙනකොට වෙනිසුවෙලාවත් මේ විදිහට එක්ස් එහෙම නැත්නම් මේ ට්විටර් ජාලය තහනමට ලක් කරලා තියෙනවා. මේ විදිහටම අපි බැලුවොත් තවත් රටවල් කිහිපයක් තියෙනවා, විශේෂයෙන්ම චීනය, ඉරානය, එතකොට උතුරු කොරියාව, මියන්මාරය, රුසියාව, පාකිස්තානය, ඒ වගේ රටවලුත් මේ විදිහට එක්ස් සමාගම එහෙම නැත්නම් එක්ස් මාධ්‍ය ජාලය තහනම් කරලා තියෙන්නේ. ඔවුන් ඒ එක්ස් මාධ්‍ය සමාජ මාධ්‍ය බලධාරීන් මේ සමාජ මාධ්‍ය පරිහරණය කරන පුද්ගලයන්ගේ තොරතුරු බලධාරීන්ට ලබා නොදීමේ චෝදනාව මත තමයි මේ විදිහට තහනම් කරලා තියෙන්නේ. ඉතින් බ්‍රසීලයත් මේ ගණයට ඇතුළු වෙලා අලුත්ම රාජ්‍යය බවට පත් වෙනවා මේ සමාජ ජාලය තහනම් කරන.
හොඳයි, ඉතින් අපි මේ කතාබහට ලක් කළේ ලොව නන්දසින් වාර්තා වුණු උණුසුම් පුවත් කිහිපයක් පිළිබඳවයි. ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ ඒ සඳහා අපත් සමග සම්බන්ධ වුණා. එළමෙන සිකුරාදා දිනයේදී ඔබව සම්බන්ධ කරගන්නා බලාපොරොත්තුවෙන් ඔබට සමු දෙනවා අමල්. බොහොම ස්තුතියි. ආයුබෝවන්.
ආයුබෝවන් කවින්ද්‍ය.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.